මේ ආර්ය මාර්ගයේ වැඩිවීමට ප්‍රඥාවත් සමග වැඩිය යුතු අනෙක් ගුණාංග කවරේද කියලා මේ අහන්නේ. දැන් මේකේ ප්‍රඥාව කියන එක මූලිකයි. නම ප්‍රඥා මුල් වෙලා වටන ක්‍රම එකක්. ශ්‍රද්ධා, ඒ වගේ ශ්‍රද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා. ඔය කියන ගුණයන් වැඩෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හේතුඵල ඇතු අහලා බලලා ඒ තුලින් බහින්න පුළුවන් ඥානවන්තවම බහිනවා නිගමනයේ. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාවක් නැහැ, ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාවක් නැහැ. ශ්‍රද්ධාවගේ නියමික නම් ප්‍රඥාවත් එකයි ඉන්නේ. ප්‍රඥාවෙන් බුදුබණ අහලා, ප්‍රඥාවෙන් හේතුඵල දැකලා ඒ විමර්ශනය කරනකොට ඇති වෙන විශ්වාසයක්. නිසැක විශ්වාසයක්. මේ කියන ධර්ම මේ න්‍යායයට එකඟයි නේ. ඒක ආයි විනාශ වෙන්නේ නැහැ. මෙච්චර කාල හැඟ විනාශ වෙච්ච න්‍යාය ධර්මයක් මට වැටහුණා. දැන් මේ න්‍යාය ධර්මයට අනුකූලව ඇත්ත වශයෙන්ම උන්වහන්සේ කියපු සත්‍ය බව මට අධ්‍යක්ෂේ නැත. ඒ ගැන කිසි සැකයක් නැහැ. අන්න එහෙම දකින හැකියාව කියන විශ්වාසය. අන්න ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව කියන භක්තියට නෙමෙයි. ඒ ශ්‍රද්ධාව ඇති වෙනකොට බුදුන් කෙරෙහි පැහැදීමක් හට ගන්නවා. ඒක සම්පහන්සල ශ්‍රද්ධාව කියලා වෙන මාංශයක් ඒක. ශ්‍රද්ධා කියන වචනේ පිළිගන ශ්‍රද්ධා බීජං. ශ්‍රද්ධා බීජයක්. එතන තමයි පටන් ගන්න දෙන්නේ. දහම අවබෝධය පටන් ගන්න ශ්‍රද්ධාවෙන්. ශ්‍රද්ධාවෙන් කියන්නේ ඇඟැලුම් කෙරෙහි භක්තියකින් නෙමෙයි. ඒක වෙනම භක්තිය කියන එක වෙනම එකක්. ඒක අන්ධ භක්තිය වෙන්නත් පුළුවන්. භක්තිය හේතු ඇතුව පහළ වෙන එකක් වෙන්නත් පුළුවන්. භක්තිය ශ්‍රද්ධාව නෙමෙයි. ශ්‍රද්ධාව කියලා කියන්නේ දහම් දැක දහම් අවබෝධයේදී ඇතිවෙන්නා වූ දහම් නිසකයි නිසකව හැටියෙදම. දහම දහම හැටියට දකින්නා වූ නෝනක් තියෙනවා. මෙන්න මේ විශ්වාසය ඇති වෙනවා. අන්නේ විශ්වාසය අනිත්‍යයි කියලා කිව්වොත් නැහැ. යම් කිසි අනිත්‍ය කියලා කිව්වොත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන්නේ හේතු ඇතුව විග්‍රහ කරගෙන යනකොට ඇත්ත වශයෙන්ම අනිත්‍යම තමයි. ඇත්ත වශයෙන්ම දුක්ඛ කියන එක ඇත්තමයි. අනත්තයි අසාරයි කියන එක ඇත්තමයි කියලා වැටහුණා නම් අන්නේ වැටුණාම ඇතුන විශ්වාසයට කියන ශ්‍රද්ධාව. ඔය තමයි මුල. ශ්‍රද්ධා ඉන්ද්‍රිය. ඒක වැඩෙන්න ඕනේ. ඒක වැඩනට පස්සේ මොකද වෙන්නේ? දැන් නම් ඉස්සරවයි කම්මැලිකම ඉන්නේ හිතෙන්නේ. මහා භයානකයි ලෝකේ. මේ ලෝක தත්ත්වය ඇඟ හිරිවැටෙන එකක් නේ. භයානකත්වය කොච්චරද? මේක අපහසුක කොච්චරද? පොඩ්ඩ වෙනස් වුණොත් ඇති වෙන්නා වූ தත්ත්වය කොහේ යන්න වෙයිද? මොනවා වෙයිද? මහා භයානකයි. සතර ගමනම අන්තිම දුකිත භයානක දෙයක්. මේකෙන් කොහොමද විදෙන්ද වෙන හැකියක් මං කරලා. මෙන්න මේ අදහස එනවා. එනකොට අකුසල දුරු කරගන්න, කුසලයේ වළඳ, නූපන් කුසල් උපදවන්න, උපන් අකුසල් දුරු කරගන්න මීට අවශ්‍ය වන්නා වූ යම් කිසි කැමැත්තක් නැත්නම් ජනිත වෙනවා. චන්දන් ජනේදී වායමති, විරියං ආරම්භති, පග්ගන්නාති, පදාති ඔය ආදි වශයෙන් කියන්නේ මොකද? ඒ උත්සාහයේ වීර්යය දැඩිව වැඩි කරගන්නවා. ඔන්න ඕකටපත් වෙන්න ඕනේ. අන්න එතනපත් වෙලා එන උරුම දෙන්නේ. අර වීර්යය නැගිනවා. සම්මා වායාමියත් එතන නැගිනවා. මෙන්න මේක තමයි වීර්ය ඉන්ද්‍රිය. එතන ශ්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය. එතන තමන් හැම වෙලෙම සිහි නුවණින් ඉන්නේ. සතියෙන් ඉන්නේ. මම කරන්න කියන හිතන දේවල් බැරි වෙලා හරි සතර පාගත පැත්තරේ වැටෙන. පව් පැත්තරේ වැටෙන. ඒකට ගෝචර වෙනවද? මට බාධකද? ලෝකයට අවැඩද? මට අවැඩද? එහෙම මනස සිහියෙන් ඉඳ පුරුදු වෙනවා ඊට පස්සේ සතිය ඉන්ද්‍රිය වැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඇලෙන, ගැටෙන, මුලා වෙන යමක් ඇත්නම් ඒක හැමදේම කම්පාසහිතයි. සමාධියේ බාධකයි. සමාධියේ ආරි ප්‍රඥාවේ පසුතලයක්. ඉතින් අපේ සමාධිය වටිනවන්නේ ප්‍රඥාවේ පසුතලයක් වෙන නිසා. සමාධියේ බාධක දිහා මල් ළඟ ක්‍රියාත්මක වෙනවා. මං කල්පනාව යොමු කරනකොට, යථාබෝධියට යොමු කරනකොට ඊට බාධක මින වෙන වැල් වටාරම් මේ බාහිර ලෝකේ තියෙන වැඩි ඇදි ඇදි එක වහනවාද? එහෙනම් මල් ළඟ මොනවා හරි බාහිර දේවල් තියෙනවා. ඒ බාහිර දේවල් බාධකයි. එහෙනම් කාමච්ඡන්දේ සමාධියට බාධකයි. කාමච්ඡන්දී ගති ලක්ෂණ මල් ළඟ තියෙනවාද? ව්‍යාපාදයේ සමාධියට බාධකයි. තීන මිද්ද උද්දච්ච කුපිත විදිකිච්ඡා සමාධියට බාධකයි. ඒවා මල් ළඟ තියෙනවාද? තියෙනවා. වහාම අයින් කරගෙන සුද්ධ කරගෙන ගිහිල්ලා සමාධි ඉන්ද්‍රිය බලවත් කරගන්න ඕනේ. එහෙම බලවත් කරමු සමාධියෙන් යුත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා චතුරාර්ය සත්‍ය සිහි කරනකොට ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් වෙලා මාර්ග බලවෝදී ලැබෙනවා. ඉතින් ඔයගදී ඒ ඉන්ද්‍රිය වර්ධනය කිරීම එකින් එකට එකින් එකට කවුරුත් කරගන්න ඕනේ. සමහර කෙනෙක් ඉන උපතින්ම ශ්‍රද්ධා ඉන්ද්‍රිය බලවත්, වීර්ය ඉන්ද්‍රිය බලවත්, සති ඉන්ද්‍රිය බලවත්, සමාධි ඉන්ද්‍රිය බලවත්, ප්‍රඥා ඉන්ද්‍රිය බලවත්. ඒවා නිකම් බලවත් එන්නේ මුල් කාලෙන් එක එක කාලයෙන් කාලයට බුද්ධාන්තරයක හෝ වඩලා ප්‍රගුණ කරගත්ත දේවල් වලින් ඉදා ඵලී ලබා ගන්න බැරි වුණා නම් වැලිච්ච ටික අනාගතයේ ඵලයක් වශයෙන් දරදරා එක එක ඉන්ද්‍රිය නානත්වයක් එනවා, විශේෂත්වයක් එනවා. ඊයනෝ තමයි තම තමන්ට එක ඉන්ද්‍රියක විශේෂත්වයක් එන්න හේතුව. මේ සියලු බෞද්ධීතම හැම කෙනෙකුටම ඒකම බලපෑමක් තියෙනවා. ඉතින් තමන්ට වැලිච්ච තැන ඉඳන් ඉදිරිය පූර්ණ කර ගැනීම විශේෂයි. ඉතින් නමුත් ඔය ඉන්ද්‍රිය පහම වැඩිලා වැඩිලා තමයි ඕකෙන් මහා ඉන්ද්‍රියක් හැදෙන්න ඕන. මහා ඉන්ද්‍රියක් හැදෙනවා මහින්ද කෙනෙක් වෙනවා. එතකොට සංගයා සමග ගැටුම් නැහැ. මිත්‍රත්වයක් ඇති වෙනවා. සංග මිත්‍රාවක් ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? සූද්ද වෙච්ච කටහලකින් දිවක් එනවා. හේල දිවක් හැදේ. ඉතින් හේල දිවෙන් බුද්ධ ഘോഷාව පිට වෙනවා. ඒ ഘോഷාව හරහා ඉතින් ඉදිරිය අනිකාත් මොකද කරන්නේ? සද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය පූර්ණ කරගෙන ආයිත් මහ ඉන්ද්‍රියක් හැදෙනවා. මහින්ද කෙනෙක් හැදෙනවා. ඒ මහා ඉන්ද්‍රිය හදාගත්තාම අරිහත් වෙනපත් වෙනවා. ඒ තමයි මහින්ද. එතකොට සංඝයා සමග සමගිය මිත්‍රත්වය වෙනවා. ගැටීම් නැහැ. සංඝයාගේ සමගින සංඝ මිත්‍යා හැදෙනවා. ඉන්න ධර්මයේ ඉන්න ක්‍රම රටාව ඕක තමයි. අශෝක ධර්මයේ තමයි ප්‍රධාන කරගන්නේ. ඒ තමයි ධර්ම අශෝක වෙන්නේ. ඉන් ඉන්ද්‍රිය යාකර ගත්ත නිසා ඉන්දියාව වෙනවා. හෙළදිවෙන් පිළිදෙන හඳ නිසා ඉන්දියාවෙන් ධර්මාශෝක රජුවන්ගෙන් හෙළදිව රැඳිලා මහින්ද සංඝ මිත්‍යා දෙන ගිනව දන්නේ බුදුකෝ සාමුදුරුවන්ගෙන් ඉනවා කියලා චක්‍රයක් හැදෙනවා. ඕක තමයි සාසරි මේ සාසනින් චක්‍රය අවසන් වෙන එක. ඉතින් අපි ඕකට පුද්ගලයෙන් කරගෙන පොරසක් ඉන්දියාවට යවලා රජ කෙනෙක් අල්ලගෙන පුතු දෙන්නේ කතාවකින් ඕක තර්කවාද හදාගන්නවා. කොහෙද පුතා වෙන්නේ? එක පොත පුතා කියලා දෙන අනිත් පොතේ බෑනා කියලා දෙන ඔහොම ගියේ වෙන්න බෑ මේක ඕකද හරි ගියේ කියලා දඟලනවා. ඒ ලෝක කතාව. මේක ආර්ය ධර්මයේ තුල දෙන න්‍යාය ධර්ම. ওই න්‍යාය ධර්මේ කොයි කාලේ නම් සාසනය පවතින අතර දානනක සාසනිකම ඔය චිත්ත ඔය ක්‍රමයේදී තමයි සාසනය ඉන්නේ. නම් මෙයා කියන්නේ මට බැනුම් ගන්න වෙනවා. ඒකයි කාරණා. විතර ගන්න බෑ. අමුතු එකක් කියනවා කියලා. නම් මේ න්‍යාය ධර්මයේ බෞද්ධ න්‍යාය ධර්මයක්. ඔය ගමනේ නැහැ හැටි ඔය ඉන්ද්‍රිය යා කරගන්න හැටි. ඉන්ද්‍රිය යා කරන සමග ඉන්දියා කියන වචනේ අරතෙන්ද ගත්තා. ඒක මේ ආර්ය වචනේ. අශෝක ධර්මිය කියන්නේ අශෝකන් වේදන් කේමන් ආදී වශයෙන් කියන්නේ නිවන් දකින්න ධර්මීයට අශෝක ධර්මය. ඕක රජ කරගන්න වෑයමින් මේ ධර්මියත් විනයත් උඹලට සාහසෘ කෘත්‍ය සිද්ධ කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා උසල රජ කරගන්න. ඒ තමයි ධර්මිය. තමාගේ රද්දිරුව කරගන්න ඕනේ, පියා කරගන්න ඕනේ, න්‍යායා කරගන්න ඕනේ. එතන පිහිටගන්න, පිහිට පිටසන්න කරගන්න ඕනේ, වන්දනාමාන කරගෙන ඉන්න කියලා. ඔය අශෝක ධර්මයේ තමයි පේන්නේ. අශෝක ධර්මයේ තියෙන උතන මිසක් මේ ලෝකෙ ඉන්න බුද්ධිලේ එකක් ඇති මන් දන්නේ නැහැ මං ඒවා කියන්නේ. මෙතන මේ අශෝක ධර්මයේ හේවත් ධර්මාශෝක කිව්වේ නිවන් දකින්න ධර්මයේ. ඒ ධර්මයේ අසුර කරනවා තමයි ඒකෙන් බිහි වෙන පුත්‍රයයි දුවයි තමයි ඉන්ද්‍රිය යා කරගන්න ඉන්ද්‍රිය යා කිරීමේ ක්‍රියාවලියෙන් කරගත්ත මහා ඉන්ද්‍රියවත් ප්‍රඥා ඉන්ද්‍රිය බලවත් කරගත්තාම හටගත්ත රහතන් වහන්සේ අශෝක ධර්මයේ පහළ වුණේ. එයාත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පහළ වෙච්ච උත්තමයන් වහන්සේ තමයි රහතන් වහන්සේ. ඒ තමයි පුත්‍ර මාගේ පුත්‍රයා කිව්වේ ඒ රහතන් වහන්සේ. සංඝයා සමග මිත්‍රත්වයක් ඇති වෙන්නේ අනික් කැට දෙන්නේ මාන්නේ. මාන්නේ නිසා මම ලොකුයි අනික් කෙනා පුංචි. එයාට කොහොමද මගේ තැන දෙන්නේ? ඔය ප්‍රශ්න එකක් අහ රහතන් වහන්සේට නෑ. උන්වහන්සේ සංඝයා සමග මිත්‍රත්වයේ ඒකාන්තයෙන් තියෙනවා. සංඝයා සමග ගැටුන්නේ නෑ. සංඝ මිත්‍ර කොතන තියෙන්නේ? මහින්ද හිරුපද. මහින්ද ඒවා රහතන් වහන්සේ ළඟයි සංඝත්වයේ මිත්‍රත්වයේ තියෙන්නේ. ඉතින් එතනින් තමයි හෙළදිවක් තියෙන අනික් කැටින බොරු දිවක්. කිව්වොත් බොරුවක්. වංචාව. මාන්නේ කතාවක්, මාන්නාකාර කතාවක්, රහතන් වහන්සේ එකක් ගැන සුද්ධයි වචනයක් වචනයක් ගන්න. දියෙන් පිටින වචනයක් ගන්න තුද නිසා ඒකට කියනවා හෙළදිව කියලා. පිට වෙන බුද්ධ ഘോഷාව චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යම් කිසි දහම් ഘോഷාවක් ඇද්ද ඒ බුද්ධ ഘോഷාව තමයි උන්වහන්සේගේ පිට වෙන්නේ. ඔය තුලින් තමයි අලාදීේ වඩගෙන නියම ධර්මයේ එන්නේ. ථේරවාදී ධර්මයේ ඔකෙන් එන්නේ. ඒකයි ඔය පුද්ගලයෝ නෙමෙයි ඔය කියන්නේ. ඔය න්‍යාය ධර්මය. ඒවා කියන්නේ කියොත් එහෙම බැනුම් ගන්න වෙනවා. අවු න්‍යාය ධර්මයක් තියෙනවා තෝරා ගන්න ඔහොම ක්‍රමයක්. මම අර ඉතිහාස කතාවල පහර ගෙවුවේ නැහැ. එහෙම එකක් ඇති මං ඒවා හෙව්වෙත් නැහැ. මට අවශ්‍යයි. ඔන්න ඔය න්‍යාය ධර්මයක් තියෙනවා. කවදා හරි යම් කෙනෙක් බුදු පියාණන් වහන්සේ දේශනා කරපු අශෝකේ හේවත් ශෝක නොකරන සත්‍යෙටපත් වෙන්නා වූ නිවනට හේතුකාරී ධර්මයක් දේශනා කළාද ඔන්න ඔය ධර්මයේ අසුරු කළොත් සද්ධා ඉන්ද්‍රිය, වීරය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය එකින් එක යාවෙලා ඇවිදලා හිටන් මහා ඉන්ද්‍රියක් හටගන්න. ඒ මහා ඉන්ද්‍රිය හටගත්තාම සංඝයා සමග සමගිය සමාදානයේ ඒ රහතන් වහන්සේ කියලා විතර මේ සංඝ මිත්‍රයා හටගන්නවා. ඔතනට හටගත්තාම ඒ වචනේ වචනය පාසාම ඒ දිවෙන් පිට වෙන වචනය පාසාම හෙළ දිව සුද්ධ දිවකින් පිට වෙන්නේ. ඒ නිසා බුද්ධ ഘോഷාවක් නැහැ අහන්න හම්බ වෙනවා. බුද්ධ ഘോഷාවකෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට අවශ්‍ය දහම් පදයක් බලන් අහන්න හම්බ වෙනවා. ඔන්නේ බුද්ධ ഘോഷාව අහලා ආයතනය ශ්‍රද්ධා ඉන්ද්‍රියක පිහිටනවා අනාගත පරපුරු. ශ්‍රද්ධාවෙන් ධර්මය අහගත්තා. ඉතින් මේක ඇත්ත කියලා දැනගත්තා. ඔහු වීර්ය කරලා වීර්යේන්ද්‍රිය පිහිටවා ගන්නවා. එතකොට සති ඉන්ද්‍රිය සීනෝලින් සතර සති වට්ටාණී කටයුතු කරනවා. එතකොට සමාධි ඉන්ද්‍රිය ලබාගෙන ප්‍රඥා ඉන්ද්‍රිය පහළගෙන ඉන්ද්‍රිය යන ආයිත් මහින්ද කෙනෙක් මහා ඉන්ද්‍රියක් හදා ගන්නවා. ආයිත් මහා ඉන්ද්‍රිය ඔය ක්‍රමෙම යන්නේ. ඉතින් ඔය ක්‍රමෙන් තමයි කවදා හරි පරපුරේ අවසානකම් අන්තිම මාර්ගඵල ලාභී දෙන්නකම් මේ දහම එන ක්‍රමයේ ඕකයි. ඔය න්‍යාය ධර්මී. ඒ න්‍යාය ධර්මයක් මම කියවලු තමයි මම දන්නේ නැහැ මහින්දකිනේ සංගවිතකිනේ ඔය ඉඳ ඇති නැහැ කියලා මම කියන්නේ නැහැ. ඉතිහාස කතා වල ගහන්නෙත් නැහැ. ඒක එහෙම ඇති ධර්මාසෝක රජදේ වගේ හුතු ඉඳ පුළුවන්, දේවි වල ඉඳ පුළුවන්. මට කමන්නේ නැහැ ඒවා. මගේ මෙහෙම න්‍යාය ධර්මයක් තියෙනවා නිවන් දකින්න දහම එන. පරපුරේ පරපුරේ එන ක්‍රමයක්. ඔය ක්‍රමයක අවධාරික කරන දාට තේරවාදී පරපුර ඉවරයි. ඒක හරියි.